निकल पेले से तुम पे तुम की दोनों है गुम हाँ दोनों अकेले यादम बिदर सूरस सुबेस लुवकट सेले
මේ ඔබ ශ්‍රවණය කරන්නේ ශ්‍රී ලංකාවෙන් විසිරුවා හරින සිංහල කතෝලික ගුවන් විදුලි නාලිකාව සියලි හඬයි
යතම් විදර සුරස සුබස ලොවකට සියලි
දෙමිදුන් සොයා යන්නෝ තිරිමත් වන්නෝය මක්නිසාදයත් සමිදානෝ දිනඳුන් හට සවන් දෙන සේක
ඔබේ සවනට සුවිශේෂයෙන් බිඳක් සියලි හඬ
ඔබේ ගමන් මගට නිවැරදි අඩිපාරකට යොමුව ජීවිතයට හරි මාර්ග
තොරා නැග ආහිරු සමුදුර හරහා බැස යනවා. හදිසියේ සමුදුර කම්පණයකට පත් වෙනවා. මේ සමුදුරේ කම්පණය මුළු ලෝකේ පුරාම දෙදරා යනවා. සමුදුරේ යටිපතුල බිඳී ගොස් සිඳී ගොස් ඒ කම්පන මුළු විශ්වය පුරාම ගමන් කරන්න පටන් ගන්නවා. මේ දෙසැම්බර් මාසේ 26 වෙනිදා ඉන්දුනීසියාවේ ජකාර්තා දූපත් අතර හටගන්නා මෙම ස්වභාවික භූචලනය ලොව පුරාම පැතිර යන්නේ කාටත් හොර රහසේ. මේ කම්පනය කෙබඳුද කිව්වොත් අපි කාටත් හොරා. අපේ මේ පුංචි ලංකා දීපයට මේ කම්පනය බලපානවා. අපි සියල්ලෝම නිදි දෙවුදුවේ රැඳී සිටින අතර මේ කම්පන සහිත රැලි තරංග අප දූපතට ළඟා වෙන්නේ සමහරුන් දැනුවත්වද නොදැනුවත්ව හෝ දැනුවත්ව හෝ ළඟා වූ මේ භූචලන කම්පන අවසානයේ මේ දෙරණ තලය ගිල ගන්නවා. මහා විනාශයක්. මිනිසුන් හිස් ලූ ලූ අත දුවන්නට පටන් ගන්නවා. ඔවුනට අදහා ගන්න බැහැ. ජීවිතයේ ප්‍රථම අත්දැකීම මෙයා අපි භුක්ති විඳින්නේ ඉතාමත් ශෝකාකූලවයි. මා මේ කතා කළේ සුනාමිය පිළිබඳව. ඇයි මම සුනාමිය පිළිබඳව කතා කළේ? මේ සුනාමියේ කිසි අරුතක් දැන හෝ නොදැන වර්ෂ 1965 තුන්කල් දුටු මිනිසා හෙවත් මහගම සේකරයාණන් අපූරු ගීතයක් රචනය කරනවා සත් සමුද්‍ර චිත්‍රපටයට. මේ සත් සමුද්‍ර චිත්‍රපටයේ පුරාවටම මේ දිගු ගීතය සෝමදාස ඇල්විටිගල සංගීතවේදියාණන්ගෙන් සංගීතය ලබනවා. මේක අපි හඳුන්වනවා සිනිදු සුදුමුදු තලාවේ කියලා. හැබැයි අපි කාටත් හොරා මේකේ සටහන් වෙන්නේ මේ සුනාමිය නේද? අපි දකින්නේ නෑ ඒදී. එහෙත් මම දුටු අන්දමට සැබවින්ම වකවානු තුන පිළිබඳ අත්දැකීම් රහිතව උපකල්පනය කරන්න පුළුවන් වූ තුන්කල් දුටු මිනිසා මහගම සේකරයාණන් ලෙස අපි හඳුන්වනවා. ඇයි මම මේ තුන්කල් ගැන කතා කරන්නේ? අද අපි කතා කරන්න යන්නේ ජීවිතයේ විවිධ වකවානු ගැන, විවිධ කාල වකවානු ගැන. ඉතින් මට ප්‍රවිෂ්ට වෙන්නට හිතුණා මේ කතිකාවතට මේ වකවානු හරහා. අපේ ජීවිතයේ වකවානු ගැන කතා කරන්නට අද හරි අපූරු සොඳුරු බර විවිධ හැකියාවන් වලින් පරිපූර්ණ පුද්ගලෙක් මේ මොහොතේ අපේ සියලි හඬ වෙබ් ගුවන් විදුලි නාලිකාව මැදිරියට පැමිණ සිටිනවා. මාව හඳුන්වා දෙන්නම්. ඔහුගේ සේවාව අතිමහත්. එහෙත් දහම් පාසල් ප්‍රධානාචාර්යවරයෙකු වශයෙන්, ගායකයෙක් වශයෙන්, ගීත රචකයෙක්, ලේඛකයෙක්, වේදිකා නාට්‍ය රංග ශිල්පියෙක්. වේදිකා නාට්‍ය රඟපාන අතරතුරේ ඔහුගේ පළවෙනි වේදිකා නාට්‍ය වර්ෂ 1977 දෙසැම්බර් මාසෙදී රඟපානවා. ළමා පුබුදු සංග්‍රහවේ සංස්කාරක වශයෙන් 1968 දී සමස්ත ලංකා දහම් පාසල් සමිති සම්මේලනය ප්‍රධාන සභාපතිවරයා වශයෙන් ඔහු නිලතල දරනවා. එහි නිර්මාතෘ සහ එම සම්මේලනය මගින් නිකුත් කළ ලියාපදිංචි වූ සරණ පුවත්පතේ සංස්කාරකවරයා මොහොයි. පළාත් පාලන ලිපිකරු සේවයේ හිටපු උපසභාපතිවරයෙක් වශයෙන්, දේශපාලන පක්ෂ ශාඛා වෘත්ති සමිති හිටපු ප්‍රධාන ලේඛකයෙක් වශයෙන්, පළාත් රාජ්‍ය සේවයේ වසර 37ක මහ අධ්‍යක්ෂින් සම්භාරයක් ගොනු කරගෙන ඉන්නවා. විශ්‍රාමික නිලධාරියෙක්. එමෙන්ම ගම් සභාවේ, සුළුනගර සභාවක, නගර සභාවක, මහනගර සභාවක, පළාත් සභාවක සහ ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයක පිළිවෙලින් සේවයට පත් මෙතුමා මං හිතන්නේ මහා අසම සම පුද්ගලෙක්. ඒකම ගෙවල්කුලි පාලක මණ්ඩලයේ ලේකම්වරයා වශයෙන් මොහු කටයුතු කරනවා. ඔහු මං ආදරයට හඳුන්වන ඩිකී කියලා. ඒ එම් ඩික්සන් පෙරේරා වන අපේ සහෘද හිතවතා. ඩික්සන් මහත්මයා, සුබ සැන්දෑවා.
ඔබටත් එසේම වේවා.
ඔබතුමාව අද මෙම කතිකාව අතර ගේන්නට මට හිතුනේ විශේෂ කාරණා රාශියක් මත. එයින් මම පළවෙනි කාරණාව හැටියට දකින්නේ ඔබතුමා අද මේ වැඩසටහනේදී කතා කරන්න බලාපොරොත්තු වන මාතෘකාව බොදු කිතුණු දිවි පැවැත්ම තුළ ජීවිත මඟ. බොදු කිතුණු ජීවිත පැවැත්ම තුළ ජීවිත මඟ. ඇයි මම එහෙම කියන්නේ? ඩික්සන් මහත්මයාට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද?
බොදු කිතුණු සම්බදතාවය අපිට ඉතා කිට්ටුවෙම තබා ගත හැකි දෙයක්. අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයන්. බුද්ධාගම, ඒ වගේම කිතුණු දහම කවුරුත් වැළඳගෙන ඒ අයුරින්ම ක්‍රියා කරන අය. සියලුම ධර්මයක තියෙන්නේ මනුෂ්‍යයාගේ පැවැත්ම. ඒ පැවැත්මට සරිලන දේ තමයි අපි ආගමානුකූලව ජීවත් වීම. අන්න ඒකයි මම අදහස් කරන්නේ මේ බොදු කිතුණු පැවැත්ම පිළිබඳව.
මම හිතන්නේ මේ ජීවිත වකවානු තුළ ඔබතුමාගේ අධ්‍යාපනය තමයි මේ බොදු ජීවිතය තුළ ජීවත් වුණු ඔබට කිතු දහමෙන් යම් යම් දේවල් ලබා දුන්නේ.
ඇත්තෙම
මේ අධ්‍යාපනය ලබාගත්තු පාසල් පිළිබඳව මම මතක සටහන් අවදි කරන්නට ඔබට මම අවස්ථාවක් ලබා දෙන්න කැමතියි.
මම මුලින්ම සහභාගී වුණේ කොළඹ 14 ග්‍රෑන්ඩ් පාස් සාන්ත ජෝසප් විද්‍යාලයේ, මගේ ප්‍රාථමික විද්‍යාලයේ එකයි. ඊට පස්සේ මම මේ තත්ත්වයට එන්නට මට අතහිත දුන්නේ, සෙවන දුන්නේ, මම හැදුනේ වැඩුනේ කොළඹ 13 කොටේනේ සාන්ත බෙන්ඩික් විද්‍යාලයටුලින්. මම මුලින්ම කියන සන්තෝෂයි මගේ මූලික අධ්‍යාපනයත් මගේ පාසල් ජීවිතයේ අවසානයත් මා ගෙව්වේ විනයගරුක කතෝලික සහෝදර තුමල්ලගේ සෙවණයටයි.
බොහෝම වැදගත් කියමනක්. විනයගරුක පරිසරයක් තුළ ඔබතුමා ජීවත් වුණා. ඒ ගරු කතෝලික සහෝදරතුමන්ගේ අඩිපාර යටතේ. මම මෙහෙම හැවුවත් ඔබතුමා මේ කතෝලික පාසල් තුලින් ලද පන්නරය පිළිබඳව අපි මෙතනදී යමක් කතා කළොත්
මට කියන්න සන්තෝෂයි. මම ග්‍රෑන්ඩ් පාස් සාන්ත ජෝසප් විද්‍යාලයේදී ඒ තරම් දඟමිණියෙකුවත් කිසිම දෙයකට මැදිහත් වූ කෙනෙකුත් නෙමෙයි, හරිම සාන්ත බියගුළු කොල්ලෙක්. මම කොළඹ කොටහේනේ සාන්ත බෙන්ඩික් විද්‍යාලයට ආපුවා. මට පරිසරයේ අමුතු වුණා. අමුතු වුණාම මට ලොකු ආසාවක් ආවා මේ විද්‍යාලයට යම් කිසි දෙයක් මට කරන්න පුළුවන්, නමක් තියන්න පුළුවන්ද කියලා. මට ඒ පන්නරය ලැබුණා. නමුත් මම මුලින්ම ඉතාම ආදරෙන් ගෞරවයෙන් මතක් කරනවා අභව ප්‍රාප්ත නැත්නම් අපේ නැසී ගිය පිරිනුවන් පෑපු මගේ පූජ්‍ය අරංගහවි සෝමනායක හඳුර දහම් පාසලේ. මම දහම් පාසලේ කටකෝඩිය ළමා සමිතියට සම්බන්ධ වෙච්ච පුද්ගලෙක් නෙවෙයි. රැස්වීම තියෙන දාට මම තාප්පෙන් පැල්ලා ගෙදර යනවා.
හරි අපූර්වයි.
මම කවදාවත් සමිතියකට හිටියේ නැහැ, මට ලැජ්ජයි. නමුත් දවසක් යහන්දුර මට කතා කළා ඩික්සන් මට දානිය පිළිගන්නන්ට කියලා. මගේ අතින් අල්ලගෙන දානිය පිළිගන්නන්ට තිබුණා. එතකොට 11 මාරයි වෙලාව. එතකොට කටිකෝඩේ ළමා සමිතියේ ආරම්භ වුණා. ආරම්භ වෙලා දානිය වන්දල ඔක්කොම කරලා මගේ අතින් අල්ලගෙන එන්න කියලා මාව එකගෙන ගියා සමිතිය කියලා මුල්ම බංකුවේ වාඩි කෙරුවා. වාඩි කරලා කිව්වා කවදාවත් සමිතියේ සහභාගී වෙච්ච නැති කොල් පෙට්ටියක් අද මම ඉදිරිපත් කරනවා කතාවකට කියලා. මගේ මූණ රතු වුණා. හාන්දුරගේ දෙඩි කේන්ටික් මට ඇතු වුණා. මම ලැජ්ජාවට නැගිටලා ඇවිල්ලා මොනවද කිව්වේ? පන්සිල් පද පහ විතරයි.
පන්සිල් පද පහ.
පහ. ඒක තේරුවා. තේරුවා කොන්ටම ස්තුතියි කියලා කිව්වා. ඔච්චරයි. මම එතන ඉඳන් දැනගත්තා මං කවදරි කටිකෙක් වෙනවා මේ ශ්‍රී ගුණානන්ද ධර්ම විද්‍යාලයේ.
හොඳයි. කතිකත්වය ඔබතුමාට උපතින් ලද දෙයක් කියලායි මම හිතන්නේ. ඒත් අපි අද කතා කරන්නේ මේ ජීවිතයේ විවිධ වකවානු ගැන. මං අර ගීත රචකයා ගැන කතා කළානේ. ඔව්. මහගම සේකරයානන් උන්වහන්සේ එතුමත් ඇත්තටම මේ ජීවිතයේ විවිධ වකවානු හරි නිර්මාණශීලීව දුටු පුද්ගලයෙක්. ඉතින් ඔබතුමා මේ අවදි ගැන ජීවිත විවිධ අවදි හඳුන්වා දීම ගැන මට කියන්න පුළුවන්ද මේ ජීවිතේ කඩවීම් පිළිබඳව ඔබතුමාගේ බහුල අත්දැකීම් තුළින්?
ඔව්. මගේ ජීවිතයේ විශේෂයෙන්ම මම මගේ අම්මයි තාත්තට ගරු කරන්න ඕනේ. පූජනීය දෙපාර්තමේන්තුවෙන් මම මේ අවස්ථාවේ මතක් කරනවා. අපිට පරිසරය හැදෙන හැටි කියලා දුන්නා මගේ අම්මයි තාත්තයි. කිසි දෙයකට මගේ අම්මයි තාත්තා රණ්ඩු සරවල් වලට යන්නේ නැහැ. බොහොම නිහතමානී කායික සුවරතාවෙන් හිටුව තමයි බොහොම චාම් ජීවිතයක් ගත කළා. ඒ චාම් ජීවිතයෙන් ලැබුණු පන්නරය තුල මට හැකියාවක් ලැබුණා ඒක උද්දීපනය කරගන්න. ඒ ටික මම කරගත්තේ ශාන්ත බෙන්ඩික් විද්‍යාලේ කතෝලික අධ්‍යාපනය තුලින්.
මතකද ශාන්ත බෙන්ඩික් විද්‍යාලේ හිටියේ කවුද කියලා? එවකට අධ්‍යක්ෂකවරයාව
මට මතකයි බ්‍රෙඩ ඕල්බර්න්.
බ්‍රෙඩ ඕල්බර්න් ඉතා
හයින්සක බොහොම තැම්පත්
අහිංසක
සහෝදර තුමෙක්.
හොඳයි. ජීවිතයේ තොර ලදරුවිය ඔබතුමා ගෙදරින්නේ කතා පටන් ගත්තේ?
ඔව්.
දැන් ලදරුවියෙන් පස්සේ ඔබතුමා එනවා පාසලට.
පාසලට එනවා.
මේ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ මහා නුග වෘක්ෂය යට පුංචි කුරුල්ලෝ කෑ ගහන මහා නුග වෘක්ෂය යට ඔබතුමාගේ ළමාවිය ගෙවෙනවා. ඒ විතරක් නෙමෙයි මේ කොට හේන කොට්ටම්බා වලින් පිරුණු හේන මේ නිර්මාණය වූ අපූරු පාසල තුල ඔබතුමාගේ ළමාවියේ මතක සටහන් කීපයක් අවදි කරන්න.
පූර්ණම මට කියන්න ඕනේ මම ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ සාහිත්‍ය සංගමයේ කටයුතු වලට සම්බන්ධ වෙනකොට මම බැලුවා මේ කලා ගුහාව ගැන. මේ කලා ගුහාවක්. මේකේ අධ්‍යාපන ලැබලා තියෙන අනගාരിക ධර්මපාලතුමා.
අනගාരിക ධර්මපාලතුමා. මම හිතන්නේ මේ එන වසරේ එතුමාගේ ලොකු සංවස්තරයක්
සංවස්තරයක් තියෙනවා. ඒකම හිටියා පූජ්‍යපාද අපවත් වී වඩාල පූජ්‍ය නාරද හාඳු.
නාරද තෙරෝ.
ඔව් හාඳුරු ස්වාමීන් වහන්සේ. ඒකම මට කියන්න ආසයි සන්තෝසයි. අද අපිට කතෝලිකයන්ට පමණක් නෙවෙයි බෞද්ධයන්ට සමස්ත ලංකාවටත් ලෝකයටත් ශාන්තියක් ගෙන දෙන අති උතුම්
මැල්කම් රංජිත් අගරදිනල් කන්හිම්පාණන්
උන්වහන්සේ මම ආදරෙන් මතක් කරන්න ඕනේ. මේ ස්ථානයේ අද අපි කතා කරන්නේ උන්වහන්සේ නිසා
උන්වහන්සේගේ අදහසක්
අනුව අද ක්‍රියාත්මක වෙනවා.
ඔව්. අපි මම හිතන්නේ පාසල් තුල පාසල් විය තුල අපි හම්බුන යාළුව ගැන අපි වෙනම කතා කරනවා.
ඔව්.
එතකොට මේ ළමා විය තුල ඔබතුමාගේ ළමා විය තුල මේ කතෝලික පරිසරය තුල ඔබතුමා ලැබපු විශේෂ ගුණාංග කීපයක් කියන්න අපේ මේ ශ්‍රාවකින්ට.
ඔව් මට කියන්න ඕනේ හරිම විනයගරුකවයි අපි ජීවත් වුනේ. විනය කඩන්නේ නැහැ. ඒක සහෝදරතුමාලගේ පරිසරයේ අපිට හිතාමත්ම බලපෑවා. උගන්වනකොට හැසිරෙනකොට ගමන බිමන ක්‍රියාකාරීත්වය ඒ සීළු දෙයක්ම මම ඉගෙන ගත්තේ ශාන්ත බෙන්ඩි විද්‍යාලයේ පිසිද්ද වෙන්නේ.
විනය
මූලික දේ විනය.
තව දෙයක් කිව්වොත්
අවංකකම කියන දේ. අන්ට එඩිටරව නිර්භයව ඉදිරියට යාමේ හැකියාව. ඒක මම ගත්ත ශාන්ත බෙන්ඩි විද්‍යාලයේ.
හොඳයි. ඔන්න අපේ ඩික්සන් මහත්මයාට තම ජීවිතය තුළ ලැබුණු හොඳ පන්නර කීපයක්. ඉතින් අපි මේ ගැන කතා කරනවා තව ඉදිරියට. ඒ වුණාට මම කැමති දැන් මේ තරුණ විය ගැන පොඩ්ඩක් මතක් කරන්න.
ඔව්. මේ
තරුණ විය බොහොම සුන්දර මතකයක් ඔබතුමාට තියෙනට පුළුවන්. හේතුව ශාන්ත බෙන්ඩික්ට් විද්‍යාලයට එහා පැත්තේ තිබුණේ අපි කියන පුච්චපත් කන්වන්ට් එකේ නැත්නම් යහපත් නරේ කන්නරාමේ. ඔව්, ඔබතුමාගේ තරුණ වියේ පිළිබඳ කෙටි යමක් කිව්වොතින්
මට කියන්න තියෙන ඇත්ත වශයෙන්ම මෙවැනි ලස්සන ජීවිතයක් අපිට අයිත් කවදාවත් ලැබෙන්නේ නැහැ. මම සාහිත්‍ය සංගමයේ සියලුම දේවල් වලින් ඉදිරියට ආපුවාම මට ඒ ගුච්පට් කොන්වන්ට් එකේ ඉන්න ඒ මගේ සහෝදරයන් එහෙලියන් මට ආරාධනය කරන ඒ වෙලාවේ සාහිත්‍ය සංගමයට ඇවිල්ලා දේශන පවත්වන්නට මට අමතක නොවන සිද්ධියක් තමයි සාන්ත බෙන්දුක විද්‍යාලයේ යහපත් එන්දේරාගේ කන්‍යාරාමයට අතර විවාදයක් තිබුණා.
විවාද තරගය බොහොම ප්‍රසිද්ධ දෙයක්.
හරි ප්‍රසිද්ධයි. ඒ විවාදයේදී මම සාන්ත බිකුණ්ඩන්ගේ නායකත්වයේ දැරුවා. කාන්ටි ෆෙනෑන්ඩු කියන ඒ මගේ සහෝදරිය තමයි අනිත් පැත්තේ හිටියේ.
නායකත්වයට.
ඒ අවස්ථාවේදී අපිට දුන්න මාතෘකාව තමයි යුරෝපීය ජාතීන් පැමිණීමෙන් ලංකාවට සෙතක් වුණාද නැද්ද කියලා.
දැන් ඩික්සන් මහත්මයා මේ වගේ විවාද තරඟ තියන්නට මේ විදුහල් දෙක අතර බොහොම ලොකු ලැබැඳියාවක් තියෙනට ඇති නේද?
සම්පූර්ණයෙන්ම ලැබැඳියාවක් තිබුණා. ඒකේ සහෝදරතුමියලා අපේ සහෝදරතුමල්ලා හරි සම්බන්ධයි.
දැන් බලන්න ඒකෙන් අපිට මහිතන්නේ මේ මට දැනෙන පණිවිඩය. අද අපි බොහෝ විට තරුණයන් තරුණියන් එහෙම නැත්නම් මේ දුව දරුවන් දෙපළකට කරලා ඔවුන්ට අධ්‍යාපන ලබා දෙනවා. ඒත් අතීතයේ අපේ මතක සටහන් වලට අපි ආවර්ජනය කළපුවම අපිට දැනෙනවා මේ දෙගොල්ල බොහොම සහෘදත්වයෙන් යුතුව කටයුතු කරලා තියෙනවා කියලා. ඉතින් ඔන්න අද මේ නායක නායිකාවන්ට මේ අපේ දරුවන්ට අවස්ථාවක් ලබා දෙන්නට පුළුවන් අතීත සැමරුම් තුලින් මේ හොඳ දේවල් ඉදිරිපත් කරන්න ඔවුන්ට එකතු වෙන අවස්ථාවක් ලබා දීම. ඉතින් අද අපි ජීවිතයට හරිමග වැඩසටහන් තුලින් මේ නායකින්ට දෙන පුංචි අවවාදයක් මම හිතන්නේ මේක. එතකොට අපිට මේ මිශ්‍ර අධ්‍යාපනය හා සමාන
සම්පූර්ණ
හොඳ පෞරුෂ වර්ධනයකින් හිමි කතෝලික තරුණියෝ අපේ සමාජයේ බිහි වේවි.
නමුත් අපි ආශ්‍රය කරේ අතේ දුරින් හම්බ වෙන්න බෑ සර්ලට අපි අහුවෙයිද අපේ ගරු සහෝදරතුමලට අපි අහුවෙයිද කියලා.
මොම විනය ගරුකව.
විනය ගරුකව තමයි ඒකට උඩට අපි ඉෂ්ටකලේ.
ඔව්. ඒක තමයි අපේ ජීවිතයේ නියම දැක්ම. අපි අපිව ස්වයං පාලනයක් ඇතුව අප කටයුතු කිරීමයි. මේ ඩික්සන් මහත්තයා මවගේ කිරි වලින් ලැබෙන බොහෝ දේ තිබෙනවා. මම මේ කතා කරන්නේ අපේ මේ ළමා වියේ බාල වියේදී අපිට ලැබුණු මව කිරි ගැන. ඔබතුමා මා සමග කතා කළා. මම හිතන්නේ මේ ලැබෙන දේවල් වලින් දරුවන් පෝෂණය වෙනවා කියලා. ඔබතුමා මේ පිළිබඳව පොඩක් මේ ශ්‍රාවකින්ට කිව්වොත් කොහොමද මේ මවගේ මව කිරි වලින් ලැබෙන දේවල් මොනවද?
ලෙනඩ් මැට්ටුමනි, දරුවෙකුට මව් කිරි වලට වඩා තවත් දෙයක් නැහැ. දරුවා මවකගේ කුසේ පිළිසිඳුගත් විගසම ඒ දරුවා අම්මගේ ජීවත් වීමේ චාරය තුල තමයි හැදී වැඩෙන්නේ. ළමයට දෙන්න කිරි එරන විටත් අම්මා වෛර සහගත නම්, වංචා සහගත නම්, කෝප වෙනව නම් ඒ දරුවට තියෙන්නේ ඒ අම්මගේ ගතිගුණ. ළමයා මෙලොවට බිහි වෙලා අම්මගේ ඒ තනපුඩුවෙන් බොන කිරි ටික බීලා ඇති වෙන්නේ ඒ අම්මගේ ශරීරයේ තියෙන ඒ උණුසුම් වූ
හැඟීම්
බැඳීම් වලට ඇයිටි දේවල් තමයි ළමයට ලැබෙන්නේ. ඉතින් ළමෙක් හැදෙයිද සමාජයට?
ඒ කියන්නේ මම ඔබතුමාගේ මේ අදහස මෙන්න මෙහෙම ඉදිරිපත් කරනවා. දරුවෙකුට කිරි දෙනකොට මවෙක් ඉන්න ඕනේ බොහොම සාවධානව. එතුමියගේ එහෙම නැත්නම් මවගේ කිරි හරහා ගමන් කරන මේ කිරිවර දිය වෙච්ච හැඟීම් දරුවා තුළට සම්ප්‍රේෂණය වෙන බව අපි හිතේ තියාගන්න ඕන. එහෙමනම් මම අහන්න කැමති මෙන්න මේ දේ. එතන මේ දෙමව්පියෝ හරි දේ අපිට පෙන්නුවොත් අපේ පවුල තුළින් අපිට දරුවන්ව ගොඩනගා ගන්න පහසුයි නේද?
සත්‍යකයි. පාපෙම මිලා ගන්නට පුළුවන්. වංචාව හොරකමෙන් මුදා ගන්නට පුළුවන්. සමාජයට වැඩ ඇතිදායක දරුවෙක් වෙන්න පුළුවන්. මම ඒක නිදසුන් වශයෙන් කියනවා. මේ පුංචි ලරුවෝ ඒ අම්මලා තාත්තලා පංගුවක් වෙලාට කියනවා අල්ලපුවත්තේ පොල් ගෙඩියක් උනත් පුතේ කවුරුත් නැහැ ගිහිල්ලා හිකුට කරගෙන වරින් කියලා. එහෙම නැත්තම් කවුරුත් නැත්තම් අර තියෙන ඉඩලා හරි කොස්සාරි අරගෙන වරින් කියලා. ඒ වගේ අනුන්ගේ දේ අන්ටේ රාජසන් රජයට අයිති දේ පොදු දේපල බලෙන් අල්ලගෙන විනාශ කරගෙන කටයුතු කරන අම්මලා තාත්තලාත් ඉන්නවා
බොහෝ විට.
ඒ දරුවෝ වැඩි වියට පත් වෙලා රටේ ආරක්ෂක හමුදාවකට බැඳුණොත් අර අම්මා තාත්තා කරන වැරදි ක්‍රියාව වහන්නට කටයුතු කරනවා. ඒ පැත්ත ගන්න. ඒ ඇත්ත වශයෙන්ම සමතුලිතතාවයෙන් බලන්නේ මේක කෝකද වැරදි කෝකද ඕනේ කියලා. අර යුනිෆෝම් එකේ ඇඳුමේ පවා
නිල ඇඳුම පවා
පවා පාවිච්චි කරන තමන්ගේ බලයට ෆැමිලියලා දැම්මොත් පොලිසියට තවත් කෙනෙක් ඒ හමුදාවේ හරි කවුරු හරි කෙනෙක් කියලා පොලිසියට කතා කරනවා. පුතා ඒක හරිද? ඇයි අර ලාබාල කාලේ අම්මගේ තාත්තගේ දුන්නු
ආදර්ශ
ආදර්ශයේ අභ්‍යාසය තුළ තමයි ඒ දරුව අදත් ජීවත් වෙන්නේ.
අතන ඩික්සන් මහත්මයාට දෙන්න පුළුවන් මේ දෙමාපියන්ට ඔබතුමාගේ දරු මුණුබුරන් දැකපු බොහොම අධ්‍යක්ෂින් බහුල පුද්ගලයෙක් හැට ඔබතුමා දෙමාපියන්ට දෙන අවවාද කීපයක් මට මේ මොහොතේ කතා කරන්න පුළුවන්ද?
මට පුළුවන්. මම ඉල්ලීමක් කරන සීලම දෙමාපියන්ගෙන් දරුවා වරදක් කරොත් වහන්නට යන්න එපා. Taman දරුවන්ට ආදර්ශමත් වෙන්න. මේ රට ගැන හිතන්න. මිනිස්සු ගැන හිතන්න. අපි වගේ ඉන්න ඕන අර අනිත් කට්ටිය වගේ ඉන්න ඕන ධර්මයට පුහුණු කරන්න. ආගමට ලැජි කරන්න. පන්සල් එක්කන් යන්න පල්ලි එක්කන් යන්න.
මොනෑම හෝ ආගමකට දරුවන් යොමු කරන්න.
ඔව් මං කියන්නේ ඒකයි. එතකොට තමන් ආදර්ශමත් නම් දරුවොත් ආදර්ශයි.
ඔව් පළවෙනි ආදර්ශය දෙමාපියන්.
දෙමාපියන්.
හොඳයි. එතකොට දෙමාපියන්ට මේ පිළිබඳව දරුවන් පොහොණි කරද්දි දෙමාපියන්ට ඇතිවන අභියෝග මොනවද?
දෙමාපියන්ට ඇතිවන අභියෝග තමයි එකක්. පුංචි දරුව විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. සැලකිලිමත් වෙන්න නම් අම්මයි තාත්තගේ වැඩිහිටියන්ගේ බැල්මේ ළමයින්ට යන්න ඕන. දැන් බලන්න අපි පාසලකට යවනවා. විශ්වාසයක් උඩනේ.
ඔව්.
ගෙදරින් යන දරුවාගේ ආරක්ෂාව තියෙන පෑය ගානකට කායි ගාවට. පාසලේ ගුරුවරුන් ගාව. ඒ ගුරුවරුන්ගේ විනය පිරිහිලා නම් දරුවන්ගේ විනයත් පිරිහෙනවා.
අනිවාර්යෙන්.
අනිවාර්යෙන්ම පිරිහෙනවා.
එතකොට ඔන්න හොඳ අභියෝගයක් තියෙනවා එතුමාගේ. ගුරු දෙමාපිය ආදර්ශය දරුවන්ගේ මනා වර්ධනයට හේතු වෙනවා.
අනිත් එක ඒ පාසල් නියම විදිහට ක්‍රියා කරනවද කියලා බලන්න අධ්‍යාපන නිලධාරීන් පිරිසක්
ඉන්නවා.
තමන්ගේ යුතුකම ඉෂ්ට කරන්න ඕනේ. යාළු මිත්‍රකම් වලට වැඩ කරන්න බෑ. දැන් අපි ඉගෙන ගන්න කාලේ මට මතකයි යම් පරීක්ෂකවරුන් එනවා විද්‍යාලයට.
අධ්‍යාපන
පරීක්ෂකවරු එනවා. ඒගොල්ලෝ ගිහින් ඉස්සලම් බලන්නේ මොකද්ද? වැසිකිලි කැසිකිලි.
පළවෙනිම
බලන එතනින්. එතනින් තමයි දැනගන්න පුළුවන් මේ විද්‍යාලයේ මොන විදිහේ දරුවෝද ජීවත් වෙන්නේ කියලා, හැදෙන්නේ කියලා. ඇයි තාපොල එක එක දේවල් ලියනු, නල් ලියනු, අසභ්‍ය වචන ලියනු. ඒ අන්න එතන තමයි මුලින්ම වැළුවේ.
එතකොට ඩික්සන් මහත්මයා මේ ගුරු දෙගුරු සබඳතා පවත්වාගෙන යන්නට ඔබතුමා දක්වන යෝජනාවක් මට කියන්න.
මම යෝජනාවක් වශයෙන් මමත් ලින්ස බාලිකා විද්‍යාලයේ සංවර්ධන සමිතියේ හිටපු සමාජිකෙක්. මම කියන්නේ ගුරු දෙගුරු සම්බන්ධතාවයේ හොඳට තියෙන්න ඕනේ. ඒක අවංකවම ඒ සම්බන්ධතාව වැඩි දියුණු කරන්න ඕනේ.
හරි.
මම ඒ ගැන පත්‍ර හොල් ටිකක් ලියලා තියෙනවා ඒ සම්බන්ධතාව ගැන.
එතකොට මේ සම්බන්ධතා සියල්ලම එකතු කරලා ඔබතුමා මං හිතන්නේ මේ ඔබතුමාගේ කලා ජීවිතයේ යම් කිසි නිර්මාණයක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ නිර්මාණය ගැන මම කතා කරන්නට කලින් මම කැමති ශ්‍රාවකින්ට මේ නිර්මාණය ශ්‍රවණය කරන්න ලබා දෙන්න ඔබතුමාගේම හඬින් ගායනා කරපු අපූර්ව ගීතමය විරාමයකට අපි යන්න සූදානම් වෙනවා. මේ ගීතය පද රචනය පදමාලාව ඔබතුමාගේමයි, ගායනත් ඔබතුමාගේමයි. ඔබතුමා විවිධ හැකියාවන් වලින් පොහොණි වූ පුද්ගලයෙක් හැටියට ඔබතුමාගේ මේ ගායනය කරපු ගීතය ශ්‍රවණය කරන්නට පොඩි මුණුබුරු දනිත් පුතාට ලියපු මේ ගීතය ශ්‍රවණය කරන්නට අප සියලු හඬ ශ්‍රාවකින්ට ආරාධනා කරනවා. ගීතය රස විඳින්න.
සියලි හඬ කැතුළු උදේ
වෙන් කළ හැකි කිසිවක් ඇද්ද?
සදා නොබිඳෙන ප්‍රේමයක නිසි අරුත හදාරන්න සියලි හඬ.
ඔබේ ගමන් මගට නිවැරදි අඩිපාරකට යොමුව ජීවිතයට හරි මඟ.
ඔබ මේ රැඳී සිටින්නේ සියලි හඬ වෙබ් ගුවන් විදුලි නාලිකාව සමගයි. අද අපේ කතිකාවතට අප සමග රැඳී සිටින්නේ ඩික්සන් පෙරරා මහත්මයා. ඔබට වෙබ්සයිට් එකකින් එහෙම නැත්නම් වෙබ් අඩවිය හරහා මේ ගුවන් විදුලි නාලිකාවට සම්බන්ධ වන්නට පුළුවන් www.facebook.com/sialihanda online. ඒ සමගම වෙබ්සයිට් එකෙන් www.lankacatholic.com lankacatholic.com. ඒ සමගම අපට දුරකථනයෙන් සම්බන්ධ වන්නට පුළුවන් 0114348066. මේ ගුවන්විදුලි නාලිකාවේ මේ වන විට අප සමග විවිධ ප්‍රදේශවලින් ශ්‍රී ලාංකිකයෝ සම්බන්ධ වෙනවා. ඒ සමගම විදේශ රටවල්වලින් මේ වැඩසටහනට බොහෝ රසිකින් පිරිසක් අප සමග එකතු වෙලා සිටිනවා. ඒ පිළිබඳව අපේ ඒ රසිකින්ට නැත්නම් ශ්‍රාවකින්ට අපේ ගෞරවය හිමි කරන අතරතුර අප නැවතත් අපගේ කතිකාවතට යොමු වෙනවා. අපි මේ කතා කරමින් සිටියේ ජීවිතයේ විවිධ වකවානු පිළිබඳව. අපි කතා කළේ තරුණ වියේදී මේ පාසල් ජීවිතය තුළ ළමයින්ට ලැබෙන අපූර්ව දේවල් පිළිබඳව. මෙතනදී අපි කතා නොකළ යුතු, එහෙම නැත්නම් කතා කළ යුතුම දෙයක් නොකර සිටම බැරි දෙයක් තියෙනවා මේ කතෝලික පාසල්වල අධ්‍යාපන ක්‍රමය පිළිබඳව. විශේෂයෙන්ම බොදු කිතුණුවෙක් වන මේ ඩික්සන් මහත්මයා මට කියන්නට මේ ගුරු අධ්‍යාපනය පිළිබඳව, ගුරු පුහුණුව පිළිබඳව, නැත්නම් ගුරුරුන්ගේ සේවාව පිළිබඳව ඔබතුමා දකින්නේ කොහොමද?
මම ඊට ඉස්සෙල්ලා කියන්න ඕනේ අර මගේ ගීතය කලින් වාදනය කළේ.
ඔව්.
ඒකේ තනු නිර්මාණයේ සංගීතය මට සැපෙවේ සරත් වික්‍රම කියන
අධ්‍යක්ෂකතුමා.
නැත්නම් ඒක ලොකු මධිකමක් මට. අනිත් බබාට මගේ පුංචි පුතාට මාස 3යි. ඒකයි මම දුන්න අවවාදේ. මේ ගහකොල රකින්න හැටි, පරිසර රකින්න හැටි, යුතුව යුතුකම් ඉෂ්ටු කරන හැටි ගැන එයාට මම එක මල් ලිව්වේ. දැන් ඔබතුමාගේ ප්‍රශ්නයට මට දෙන්න ඕනේ ගුරුවරුන් සම්බන්ධයෙන්. ගුරුවරුන්ගේ ගුරුවරුන් කියන්නේ ගුරුවරයා. ඒ ගුරු වෘත්තියට යම්කිසි වේතනයක් දෙන එක ඇත්ත. ඒ වේතනයට සරිලෙන සේවාවක් අද කරනවාද කියන එක මට ලොකු සැකයක්. මට මතකයි අපේ පුංචි කාලේ අපි පාසල් ගන්න කාලේ ඒ ගුරුවරු පන්තියට එන්නේ ඊළඟ දවසේ තියෙන වැඩ සම්පූර්ණයෙන් සූදානම් කරගෙන ඇවිල්ලා අපිට උගන්වන්නේ. අපිට යම්කිසි ගෙදර වැඩක් දුන්නොත් ඒක අනිවාර්යයෙන්ම බලනවා. අපිට ඒ මගට යොමු කරනවා මෙන්න මෙහෙමයි කරන්න කියලා. ඔව්. අද ඒ කාලේ වැඩි ටියුෂන් පන්ති තිබුණේ. අපි මම ඇත්ත වශයෙන්ම ඔය පන්තිවල තියෙන පෞද්ගලික පන්තිවලට ගිහිල්ලා නැහැ. නමුත් අද ඒ තත්ත්වය වෙනස්.
ඔබතුමා දකින්නේ මොකක්ද මේ තත්ත්වය වෙනස් වෙන්න හේතුව?
ඒ තත්ත්වය වෙනස් වෙන්නේ ළමයි වැඩි වෙන්න තරඟකාරී තත්ත්වයක් එනවා. හැම ඩෙමෝපියන්ටම අයිති මේ ආසාවක් තියෙනවා, අයිතියක් තියෙනවා තමන්ගේ දරුවා ඉදිරියට යවන්නේ. ඉතින් ඉස්කෝලේ ඉගෙනගත්තු දරුවට ඉගෙනගන්නකොට දරුවා ගෙනෙන්නේ මොකද්ද? ගෝණි භාගයක් පිරිච්ච පොත්පත්. කරේ එල්ලගෙන යන්න බෑ, ළමයා කුඩු වෙනවා. අපි ඉස්සර අරන් ගිය බොහොම සැහැල්ලුවට එක සූට් කේස් එක නැත්නම් එහෙම ඉගෙන ගත්තේ. අදේ තත්ත්වේ නෑ. ඒ ළමයාට පවරන වැඩ කරගන්න බෑ. අනිත් එක මේ අධ්‍යාපනය දෙනකොට මම විශේෂ ඉල්ලීමක් කරනවා ජනමාධ්‍ය තුලින්, විශේෂම රූපවාහිනී තුලින්. මේ දරුවෝ පාසල් ගිහිල්ලා තමන්ගේ බෑග් එක ගෙදර තියන්නේ කාටුන් බලන්න ස්විච් එක දානවා ටීවී එකේ.
ඒ කියන්නේ ඔබතුමා දකිනවා මේ ජනමාධ්‍යවල විශේෂ කොට දරුවන්ගේ අධ්‍යාපනයට බාධා පමුණුන යම් යම් වැඩසටහන්.
ඒක තමයි පළවෙනිම බාධකය.
ඒ කියන්නේ ඔබතුමාට තියෙන අත්දැකීම මොකක්ද?
මම අත්දැකීම් කියන්නම්. ඒක දැම්මහම ළමයා බත් කන්නේ ටීවී එකට ඉන්ටර්න වාඩි වෙලා. අම්ම ගෑනලා කවන්න ඕනේ. ඊට පස්සේ පැය 3ක් විතර ඕක බලනවා.
කාටුන්
බලනවා. අනිත් එක භූත කාටුන්. භූතයෝ. ඒ ළමයා මේ විදිහට ඇක්ට් කරනවා. ඇඟිලි දික් කළා, දිව දික් කළා, ඒ වගේ හැදෙනවා. නවත්තන්නේ කියවට නවත්තන්නේ, එක්කෝ අඬනවා, එක්කෝ අමත්ත කරඬු කරනවා.
ඒ කියන්නේ ඔහු මේ
මේකට ඇබ්බැහි වෙලා.
කාටුන් නැරඹීම සඳහා ඇබ්බැහි වීම.
ඇබ්බැහි වෙලා. පාසලක වැඩ කරන්න බෑ. ඉතින් 6 වෙනකොට ළමයා බුද්ධි.
අවංකවම දරුවන් ඉන්න හැම දෙමව්පියෙකුටම ඔන්න හොඳ පණිවිඩයක්. මං හිතන්නේ මේ වැඩසටහන තුළින් අපි පෙන්වන්නේ ජීවිතයට හරි මඟ. දරුවා කැමති හෝ අකමැති හෝ අපට සිදු වෙනවා රූපවාහිනියේ මේ ඔන් ඔෆ් කරන ස්විච්. එහෙම නැත්නම් මේ මූලික උපාංගය අපි අතට අරගෙන පාලනය කරන්න. මේ ඩික්සන් මහත්මයාගේ අධ්‍යක්ෂණය තුමා කියන්නේ දරුවෝ බෑගය බිම තියන්නේ රූපවාහිනියේ තියෙන කාටුන් නරඹන්න කියලයි. මං හිතන්නේ මේ අත්දැකීම හැම ශ්‍රාවකයෙක්ටම තියෙන්න පුළුවන්.
මම විශේෂයෙන් පණිවිඩයක් කියන්න ඕන දෙමව්පියන්ට, මගේ මුණුපුරත් ඕකට ඇබ්බැහි වෙලා හිටියා. අන්තිමට ඉෂේම්මක් ආවා කොළඹ ආර්ය රෝහලෙන් බෙහෙත් අරගෙන දුන්නා.
ළමා
රෝහලේ. ඒක විශේෂඥ දොස්තර මහත්තයා බැලුවා. මේක කාටුන් ටීවී එකට ඇස් යොමු කර ගැනීමෙම සිද්ධ වෙච්ච දෙයක් කියලා. අනේ ඒක නැවැත්තුවා පෑ භාගයක් බලන්න පුතේ, ඕව බල නැතු හොඳ කාටුන් බලන්න විකට hina වෙනවා. අද මගේ දරුවා දැන් ඒක කරනවා.
ඔව්.
කිසි ලෙඩක් නැහැ.
ඔන්න ඩික්සන් මහත්මයාට ලැබිච්ච පිළිතුර. අපිට පුළුවන් නම් දරුවන්ම පාලනය කරන්නට, අපිට පුළුවන් මේ දරුවාගේ හරි මාර්ගය පෙන්වා දෙන්නට. මේ ගුරු අභ්‍යාස විද්‍යාල පිළිබඳව, ගුරුවරුන් පුහුණු කරන ගුරු අභ්‍යාස විද්‍යාල පිළිබඳව, මේ තරුණ වියේදී අපට මං පෙන්වන ගුරුවරුන්ගේ පුහුණුව පිළිබඳව ඔබතුමා දකිනවද? ඔබතුමා දන්නවද ගුරු අභ්‍යාස විද්‍යාල ඉස්සර වගේම ගුරු අභ්‍යාස විද්‍යාල තියෙනවද ඇත්තටම මේ රජයේ?
ඇත්ත වශයෙන්ම ඒ ගැන කියන්න ඕනේ, නුපුහුණු ගුරුවරුන්ට ගුරු පුහුණුවක් දෙන්න අපේ බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ගරු ප්‍රසන්න රන්තුංග මහැමතුමා ක්‍රියාමාර්ගයක් ගත්තා. කලාප අධ්‍යක්ෂතුමාලත් එක්ක එකතු වෙලා, විදුහල්පතිවරුන් එක්ක එකතු වෙලා අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලයේ මගින් පැවැත්තුවා. ඒකට වියදම් කරන රජයේ සල්ලි, රජයේ මුදල්. නමුත් ඒකට විශාල උද්ඝෝෂණයක් ගියා. ඔබතුමා ගුරු භවතෙක් නිසා දන්නවා විශාල ආරවුලක් ගියා. ඒකම ගුරුවරුන් ඒ කරන්නේ මොකද්ද? තමන්ගේ බිස්නස් එක. ඇත්ත වශයෙන්ම ගුරු මුදල් අයලා ඉන්නවා.
ඔව්. අද
හම්බ කරන්නේ
වෘත්තිමය වශයෙන් මූල්‍යමය තත්ත්වයන් ගොඩනගා ගන්නට ගුරු වෘත්තිය විකුණන ඇතැම් උදවිය ඉන්නවා.
පාසල ඉවර වෙච්ච ගමන් ගුරුවරයා දුවන්නේ තමන්ගේ ටියුටරේ මේ උගන්වන පෞද්ගලික ආයතනෙට උගන්වන සල්ලි ගන්න.
සැබවින්ම ඒත් මම හිතන්නේ ඔබතුමාගේ වකවානුව තුළ මේ අපි කතා කරපු ජීවිතයේ එක වකවානුවක් තුළ ගුරුවරුන් එහෙම නොවෙන්නට ඇති.
ඔව් අපේ කාලේ තිබුණේ එහෙම. අපිට ඉගැන්වෙන්නේ නොමිලි. අපි වැඩ දුර්වල නම් මේ ගුරුවරයා ඉඳගෙන තමයි කරන්නේ. අද බලන්න සමහර ඉස්කෝලවල වල පාසල්වල ළමයි පොලිම යනවා ගුරුවරයා ටක් දාලා ඊට ඉස්සෙල්ලේ ගිහිලා ඉවරයි. අනේ අපේ කාලේ නම් එහෙම ගියේ නැහැ.
ගුරුවරයා පොලිම දිහා බලාගෙන ඉන්නවා නිවැරදි වෙනවද කියලා.
ඔව් මේ මන් දැකලා තියෙනවා හැට ළමයි පොලිමේ. ළමයින් ට්විටරේ විනිය. මේගොල්ලෝ ඉස්සරහින් ගිහිලා ඉවරයි.
ඔන්න.
ගිහිල්ලා ස්කූල් බස් එක නැගලා සීට් අරගෙන ඉන්න.
ඔන්න ඕක තමයි කියන්නේ අර
කකුලක්
කෙලින් යන්නේ නැත්තම් කකුලගේ දරුවෝ පැටවු යන්නේත් ඒ ආකාරයට තමයි. අපි අපේ ජීවිතයේ ආදර්ශයක් කරන්න කියලා හොඳ අභියෝගයක් ඔබතුමා ගේනවා. ඩික්සන් මහත්මයා විශේෂයෙන්ම ඔබතුමා මේ කතා කරපු කතෝලික පාසල් පිළිබඳව බොදුනු බොදු කිතුමතෙක් හැටියට ඔබතුමා මට කියන්න පුළුවන් ද මොනවද විශේෂ විශේෂ තියෙන දේවල් විශේෂයෙන්ම අපි කතා කරන දේවල් මොනවද මේ කතෝලික පාසල් වල?
කතෝලික පාසල් වල මම කතෝලික පාසල් රජයට ගන්න අවස්ථාවේදී පෞද්ගලික පාසල් ජන සතු කරන්ට යන වෙලාවේ රජයට ගන්න ආන අවස්ථාවේදී මම හිටියේ ශාන්ත බෙන්දු විද්‍යාලේ. මම හරි කැමැත්තක් දැක්වුවා. ඇයි ඒ කැමැත්ත දැක්වේ? අපිට හොඳ අධ්‍යාපනයක් ලැබෙයි. පොදු ජනතාවට සේවයක් වෙයි. සල්ලි වලට වහල් නොවන ස්ථානයක් වෙයි කියලා. මම විරුද්ධව ක්‍රියා කළා.
එදා. එතන ඔබතුමා අද හිතනවාද මේ රජයට පාසල් පවරා ගැනීම
නිසා? මම කියන්නේ කතෝලික ජනතාව කළු කොඩි බැනර් ගහගෙන අත්පටි කළු වලින් ඇඳගෙන මුර කරගෙන ඉන්න අවස්ථාවේදී මමයි තවත් පස් දෙනෙක් කොල්ලෝ යාළු රතු බැජස් ගහගෙන තාත් ගේට්ටුවෙන් පැනලා තමයි අපි නම් ලකුණු කරගත්තේ දැන් පැමිණියා කියලා රජයේ සහයෝගයෙන්.
ඒත් අද
මම හිතනවා මං ඒකලේ ලොකු ගොංකමක් කියලා තව කාලේ.
ඒ කියන්නේ ඔබතුමා කියන්නේ රජයට පවරා නොගත්තා නම් හොඳයි කියලා.
සත්‍යකයි. හොඳ ඉස්කෝලල් තියෙනව නැත්තේ නැහැ. නමුත් පවරගත්තු සෑම ඉස්කෝලයක්ම බලන්න. ගොඩනැගිලි අතින් පිරිහිලා. විනය අතින් පිරිහිලා. අධ්‍යාපනය අතින් පිරිහිලා. අද ශාන්ත බෙන්දි විද්‍යාලේ ඒ තත්ත්වෙ ටිකක් මං අධ්‍යාපනය ගැන කතා කරන්නේ නැහැ. ටිකක් දුර්වල කට්‍යක් තියෙන ප්‍රතිඵල බලනකොට. නමුත් ඒ කාලේ තිබිට තත්ත්වේ හරි විශාලයි. අති විශාලයි.
සැබවින්ම ඔබතුමා පැවසූ ආකාරයට අද බොහෝ පාසල් පද්ධති තුල මේ අධ්‍යාපන මට්ටම යම් තාක් දුරට පිරිහීමකට ලක් වෙනවා
කියනවා.
අපි ජීවිතයට හරිමග වැඩසටහන තුළින් ඒ සඳහා යම් යම් ප්‍රතිකර්ම යොදා ගන්න උත්සාහ කරනවා. හොඳ ගුරු පුහුණුවක් ලබා දෙන්න, දරුවන්ම දෙමාපියන් විසින් පාලනය කරන්න, දෙමාපිය ගුරු දෙගුරු සබඳතා ගොඩනගා ගන්න අපි ගෙන යෝජනා.
මහත්මයා මම එකක් කියන්න ඕනේ. ගුරු නුපුහුණු ගුරුවරුන් සහ සුසු නැති අය උගන්නන අවස්ථාවලදී ඒවා ගැන බලන්න අධ්‍යාපන නිර්ධාරින් ඉන්න ඕනේ. ඒගොල්ලෝ හරියට ක්‍රියා කරන්න ඕනේ. දැන් පළාත් සභාවක වැඩ කරන අයට පඩි ගෙවන්නේ
කාර්යභාරය නිලධාරීන් එම කාර්යභාරය නිවැරදිව කරනවාද කියලා සොයා බලන්න. හොඳයි ඩික්සන් මහත්මයාට මම මේ පාසල් මතකය අවදි කරන අවසාන වශයෙන් යම් දෙයක් ගේන්න කැමතියි. මේ නුගගස යට ගත කරපු ඒ සොඳුරු බර ජීවිතේ ඔරලෝසු ස්තම්භය සමග අපූරු මතකයන් රාශියක් තියෙනට පුළුවන්. ඒ මතකයන් අතර ඔබගේ සිත් ඇද බැඳගත් අපූරු නාමලේඛනයක් ඔබතුමා ළඟ තියෙන්න පුළුවන්. මම කැමතියි මේ පාසල් පරිශ්‍රයෙන් අපේ ශාන්ත බෙන්දික් කතෝලික පාසල් පරිශ්‍රයෙන් සමාජයට ලබා දුන් ඒ අපූරු දායකය, ඒ අපූරු පුද්ගලයන් පිළිබඳව ඔබගේ මතකය අවදි කරන්නට.
හරි ආසයි කියන්න. අද රටේ ලෝකයේ වුණ ජනප්‍රිය මහා සිනමා නළු රවීන්ද්‍ර රන්දෙනිය අපේ සමකාලීන මිත්‍රයෙක්. ඒකම නැසී ගිය විජය කුමාරතුංග කවදාවත් අපිට අමතක කරන්න බෑ. ඒකම රොබින් ෆෙනැන්ඩු මහතා හොඳ ජිම්නාස්ටික් කරුවෙක්. එයා තමයි අද ශාන්ත බෙන්ඩික් දැලි හිටියේ හොඳම ජිම්නාස්ටික් කරු ප්‍රධාන පෙළි. ඒකම හිටියා සුදේෂ් ගුණරත්න. එයාගේ එයා චිත්‍රපට කලාවට ආවට පස්සේ සුදේෂ් වුණා. පාසලේ පාවිච්චි කළේ ඔස්වල් ගුණරත්න කියලා. මට විශාල තරඟයක් දුන්නු කෙනෙක් තමයි ඔස්වල් සායි සංගමේ ගායනාමේ සඳහා. ඒකම තව ඉන්නවා අපේ
අනගාරික ධර්මපාලතුමා.
මම එතුමා ගැන කිව්වනේ කලින්. එතකොට ධර්මරත්න සහෝදරයෝ අදත් අපි කන්නට ගන්නවනේ ධර්මරත්න සහෝදරංග සින්දු. කොච්චර ආසද
බොහොම ප්‍රියතාවයකින්
මිල්රොයි ධර්මරත්න සහෝදරයෙක් එක්කම ඇන්ටන් වන්ඩාර්, එතකොට ඔල්බන් පෙරේරා, ග්‍රැන්විල් රොඩ්රිගු, ලක්ෂ්මන් වානුගුරු එක්කම අපේ දේශපාලන හොඳ කටිකෙක් අසිත් අභිගුණරත්න. ඔසේ අභිගුණරත්න මේ අය මගේ ජීවිතයේ ඉතාමත්ම කිට්ටුවෙන් අපි විනෝදකාමීව අර ඔබ කිව් නුගගහයට විනෝදාශ්‍රය කරපු අය. ඒක මට කියන්නේ අපි ඉන්න කාලේ හිටියේ නෑ ශේ, මම දන්නේ මට වඩා ජ්‍යෙෂ්ඨ ඇති ශේෂ පලියක්කාර හොඳ සිනමා රංගන ශිල්පී. ඉතින් බලන්න මේ වගේ දක්ෂ අය, මේ වගේ දක්ෂ කලාකරුවන් බිහි කරපු ශාන්ත බෙන්ඩික් විද්‍යාලීය මාතාවට අපි ණය ගැටි නේද?
අනිවාර්යයෙන්ම.
තව එකක් කියනුනේ අපේ ඉස්කෝලට අල්ලපු පැත්තේ වැටේ තියෙන යහපත් ටෙන්ඩේරා කන්‍යාරාමයේ තමයි අපේ මානෙල් වානුගුරු සහෝදරියත් උගෙන ගත්තේ.
අපූර්ව මතකයන්. මම කියවනේ ඔබතුමා බොහොම කලාකාමී පුද්ගලෙක්. ඔබතුමාගේ විවිධ හැකියාවන් තියෙනවා. ඉතින් මම කැමති මේ අතරතුරේ යලිත් අපි ගීත විරාමයකට යන්නට, ඔබතුමාගේ ගීතයකටම සවන් දෙන්නට. මම කැමති ඔබතුමා මේ ගීතය පිළිබඳ යමක් පවසනවා නම් අපේ ශ්‍රාවකින්ට. පුතෙක් උපන්න මේ ගීතය මම හිතන්නේ නත්තලත් එක්ක බොහොම සම්බන්ධව තියෙන ගීතයක්. මම කැමති ඒකට ඊටකට දෙන්න.
මම මේ වැඩසටහනට අද සම්බන්ධ වෙන්නේ මේ ජොන් ස්ටුඩියෝ එකේ.
ජොන් ස්ටුඩියෝ එකේ
මුල්ම ගායනා කළේ මගේ රත්තරන් අක්කා ඇන්ජලින් ගුණතිලකට එක්කයි. ඒ මුල්ම ගාය අදට අවුරුදු 50යි. මම අදත් වැඩසටහනකට එනවා. අදට අවුරුදු 50ක් ගත වුණා මේ මුල් ගායනාව කරලා. ඒ මුල් ගායනාව තමයි කඳුළු නෙටියුග. දෙවෙනි ගායනේ තමයි සඳුන්වන්නේ. මේ සංගීතයේ සැපෙව්වේ අද අපාතරින් වෙන් වෙලා ඉන්න ස්ටෑන්ලි පීරිස්. මේ ස්ටුඩියෝ එකේ ශබ්ද පරිපාලනය කළේ ඩොනල්ඩ් ලයිවන්. අද මම මේ ගීතය පටිගත කළෙත් මේ ජන ස්ටුඩියෝ එකේ. පුතෙක් උපන්නා පදමාලාව මගේ, සංගීතයේ ස්ටෑන්ලි පීරිස්.
අපි ශ්‍රවණය කරමු ගීතය.
සහය ගායනය මගේ රත්තරන් අක්කා ඇන්ජලින් ගුණ.
හොඳයි, අපි ගීතයට යමු.
උතෙක්කු පන්නා සීතල මහරේ පුංචි ගවලිනි මෙත්‍රිහිම් පුරි
අහස් කුස කරන්තරු වෙල් දිලෙන්නේ අසිවි මවන්නේ
නැත්තේ
කරන්තරු වෙල් දිලෙන්නේ අසිරි මවන්නේ
නැත්තේ
සියලි හඬ
අපට පිට වීලා
පුතෙක්කු පන්නා සීතල මහරේ පුංචි ගවලිනි මෙත්‍රිහිම් පුරි
අහස් කුස කුසකරන් තරුවල් පිළින්නේ අසිරි මවන්නේ
නත්තලි
සියලි කඳ
පැල්පතේද පෑවේ සිනාමුණයි ගෙනෙන වාසනාවේ
මුතෙක්කු පන්නා සීතල මහරේ පුංචි ගවලිනි බෙත්ලෙහෙම් පුරේ
අහස් කුස කරන් දරුවෙල් දිලෙන්නේ අසිරි මවන්නේ
නත්තලි
දරුවල් දිලින්නේ අසිරි මවන්නේ
නත්තලි
මම නුඹලාට නිරන්තරයෙන් ප්‍රේම කළෙමි
සදාතනික ජීවිතයත් ප්‍රේමයත් සොයා යන ඔබට සියලි ආඩ
ඔබේ ගමන් මගට නිවැරදි අඩිපාරකට යොමුව ජීවිතයට හරි මඟ
මේ ඔබ ශ්‍රවණය කරමින් සිටින්නේ සියලි හඬ වෙබ් ගුවන් විදුලිය හරහා නිකුත් වන ජීවිතයට හරි මඟ වැඩසටහන සමග අද අප සමග මේ කතිකාවතර එකතු වෙලා තියෙන්නේ ඩික්සන් පෙරේරා මහත්මයා. අපි කතා කරමින් සිටි අපේ ජීවිත වේද වකවානු පිළිබඳව ඩික්සන් පෙරේරා මහත්මයා ඔබතුමා වැඩිහිටියට පත් වුණයින් පස්සේ මම හිතනවා මේ වැඩිහිටිය තුළදී ලබාගත්තු අත්දැකීම් අතර විශේෂයෙන්ම මා මේ යොමු කරන්න කැමති ඔබතුමාව මෙන්න මේ පැත්තට මොකද්ද ආගම් ධම් පිළිබඳව මේ වකවානුව තුළ විවිධ ආගමික හැලහැප්පීම් වලට විවිධ වූ නායකයෝ පත් වෙලා තියෙනවා. මම මෙහෙම කිව්වොත් නැති ભેද පතුරවමින් වපුරවමින් අප මිනිසුන් ભેද බින්න කිරීමට ඇතැම් ආගමික නායකින් මාන බලනවා. මේ පිළිබඳව ඔබතුමා බොදුනු බැතිමතෙක් හැටියට මොනවද දකින්නේ?
මම නම් ඒවා නින්දිත විදිහටම පිළිකුලෙන් ඉපෙහෙලා දකිනවා. අපේ පාසල් ජීවිතය සම්බන්ධව තිබුණේ බේද බින්නියට බුන්නේ කතෝලික ජනතාව මුස්ලිම් ජනතාව මේ ද්‍රවිඩ ජනතාව කියලා. අපි ඔක්කොම එකම සහෝදරයෝගේ පාසලේ ඉන්නේ එකම සහෝදරයෝගේ තමයි ජීවත් වුණේ. ඇයි ඒක රටටත් ගෙනියන්න බැරි? පාසලේ පිට සම්බන්ධත ඇයි රට වැසියන් වශයෙන් සලකන්න බැරි? නමුත් අද ඒ තත්ත්වේ නැහැ. මම දැක්කා ආගම් පතුරන්න යනවා සල්ලි දෙන්නලා මිනිස්සු ආගමට ඇදගන්නවායි කියලා ගස්වල බැඳලා එවාලද ලොකු කරබල කලබලනයක් ඇති වෙනවා. මනුෂ්‍ය එක්ක බලහත්කාරයෙන් කිසිම දෙයකට බඳ ගන්න බෑ. ඒ මනුෂ්‍යයා එක්ක පීඩිත වෙලා ජීවත් වෙන්න බැරි තත්ත්වයක් ඇති වෙන්න ඕනේ. එහෙම නැත්නම් වෙනත් මනසකින් පීඩාවටපත් වෙලා වෙන්න පුළුවන්. එතකොට එක එක ධර්මවල සොය යනවා. දැන් අපි කෝවිල් කලා යනවා නේද?
ඔව්.
කාලි මෑණියන්ට කියනවා, පට්ටිනි මෑණියන්ට කියනවා, බෞද්ධ ශාන්ත අන්තෝනි මුනින්ද්‍රයන්ට ගිහිල්ලා යාඥා කරනවා.
ඔබතුමා මම හිතන්නේ කොච්චගඩේ පල්ලියේ.
ඔව් මමත්
ඔබතුමා දැකලා තියෙනවා මම පල්ලියේ.
මම පල්ලි ගිහිල්ලා ශාන්ත අන්තෝනිට දෙවි මෑණියන්ටත් මාත් යම්මන් දුක් ගැනවිලි කියනවා. පට්ටිනි මෑණියන්ටත් මම ඒව කරනවා.
ඔව්.
ඇයි අපි ඒවට අපි මා ඉතින් ආගමට ගියාද? වෙනත් ආගමට ගියාද? නැහැ. ඒව නවත්තර කරන්න ඕනේ. මුදල් දීලා ගන්න බෑ. කාගවත් හදවතක් ඒ මිනිස්සු හැබ්බැහි වෙනවා සල්ලි වලට. අද ඒක තමයි සල්ලි වලට වහල් වෙච්ච ජීවිතයක් අද අපි ගෙවන්නේ.
සැබවින්ම.
එතකොට මේ ඔක්කොම හේතුව.
මම හිතනවා මේ පාසල් වල ඇතැම් පාසල් වල කතෝලික පාසල් වල වෙසක් කාලයට වෙසක් කූඩු තරනවා මම දැකලා තියෙනවා.
සත්‍යක ඇත්ත මම දැකලා තියෙනවා. ශාන්ත වෙන්ඩික් විද්‍යාලේ ප්‍රයිමරි මේ ප්‍රාථමික ලස්සන සිද්ධ වෙනවා. අනිත් එක එකක් කියන්න ඕනේ. අද බලන්න ඉස්සර සිංහල සංස්කෘතිය.
ඔව්.
දැන් ගැට බෙර ගන්න මගුල් බෙර නුගරණට ඔක්කොම සිංහල බෞද්ධයට පමණයි. අද නමුත් කතෝලික ආගමත් එක පාවිච්චි කරන එකට උරුමයි.
අනිවාර්යෙන්ම.
ඒ උරුමය අද පාවිච්චි කරන හාසය බලන්න.
ඔව්. කතෝලික පල්ලි තුල අද කිරිබත් උයනවා.
දැන් ඉස්සර
ගොක්කොල තොරන් ගහනවා.
හරි ආසයි බලන්න.
අවංකව.
මම ඔබතුමාට එකක් කියන්න ඕනේ. මගේ අත්දැකීම පාසල් ජීවිතේ ශාන්ත වෙන්ඩික් විද්‍යාලේ. මම අධ්‍යාපන ප්‍රතිසාරික පත්‍ර විභාගයේ පෙනී සිටින අවස්ථාවේ. හුඟක් දෙනෙක් හිටුවා අපිට බෞද්ධයන්ට බෞද්ධ ආගම ගන්න දෙන්නේ නැහැ කියලා විශ්වාසයක් වශයෙන්. නමුත් මම ආඩම්බරෙන් කියන මමයි මගේ මියගිය ඔබේසේන වීරසිංහ. අපි දෙන තමයි එකම බෞද්ධ කොල්ල දෙන්නා. ශාන්ත වෙන්ඩික් විද්‍යාලයෙන් බෞද්ධ ආගමට පෙනී සිටලා සම්මානගත් එකම බෞද්ධ කුල දෙන්න.
සැබවින්ම.
අපිට වල කැපුවේ නැහැ.
කිතු දහම තුල එහෙම දේවල් සිදු වෙන්නේ නැහැ.
මට රම්පදක්කම කටික තරගෙන් මම දින්නට පස්සේ මට පැලඳුවේ කවුද? අගරදු
මේ අගරදු ගුරු හිමි පාරම.
අගනුවර.
අගනුවර.
බිෂොප් තුමා ඇවිල්ලා තමයි මට රම්පදක්කම පැලඳුවේ. පතරලක්
තියෙනවා.
මම ඉතින් තේ පන්නරේ ගත්තේ. දක්ෂ ගායකයා දක්ෂ නළු මට කොහොම වල කැපුවද? නැහැ. මම අන්තිමට කණ්ඩායමේ උපනායක වෙලා නායකත්වයට පත් වුණා. කොච්චර ආසද කියලා බලන්න.
ඒක තමයි හදවතට දැනෙන දේ.
හදවත මට දැනෙන දේ ඒකම සාන්තුකින් දැටන සදා නායකටි.
ජීවිතයට හරිමග තුල අපි මේ මහ ජනතාවට ප්‍රකාශ කරන්නේ අපි තුල ආගම් බේද ජාති බේද නැහැ.
නැහැ. මම තව එකක් කාරණයක් දෙන්න අවශ්‍යයි. මගේ රත්තරන් ගුරුතුමා තමයි අද ස්වර්ගස්තු වුණු ඇලෙක්සන් සහෝදරතුමා.
ඇලෙක්සන් සහෝදරතුමා.
එතුමාගේ වයස අවුරුදු 81ක්.
අවුරුදු 81යි.
ගුරු වෘත්තිය අවුරුදු 37යි. විශ්‍රාම වැටුම නැතුව අවුරුදු 21ක් මේ අධම නිර්ධාරින් අධ්‍යාපනවල යෙදී සිටි රාජ්‍ය පරිපාලනයේ හිටිය නිර්ධාරින් විශ්‍රාම වැටු අධ්‍යක්ෂ ජෙනරාල් කාර්යාලයේ හිටි පුද්ගලිය නොදී කටයුතු කළා. නමුත් මම අසරණ වෙලා ඇඳට වෙලා උත්පල වෙලා ඉඳද්දී මගේ ගරු සහෝදරතුමා ආවා. ඇවිල්ලා මට යාඥා කළා ඩික්ෂන් වාරිය යහපතක් වෙනවා. මම ඇහුවේ තුමාගෙන් ඔබතුමාගේ පෙන්ෂන් එක කොහමද? අනේ අතරලා අපිට අවුරුදු 15ක් වෙනවා කියලා.
ඔබතුමාගේ අධ්‍යක්ෂකවරයා ඔබතුමා අසනීපව වෙලාවේදී
මට
බහදකින්.
බහදකින් මගේ ආජි ශිෂ්‍යයන් සමග මිත්‍රෝ ටික. ඇවිල්ලා මාව ධෛර්යමත් කළා. මම නැගිට්ටට පස්සේ මම පොරොන්දුවක් දුන්නා. ඇඳේ ඉඳගෙන පොරොන්දුවක්. මම ඔබ වහන්සේ ස්වර්ගස්තු වෙන්න ඉස්සෙල්ලා මේ විශ්‍රමයට වරන් දෙනවා කියලා. මට කියන සන්තෝෂයි මම ඒ මුදල් අරන් දුන්න 14 ලක්ෂ ගාන.
ඔව්.
ඒක මගේ පෙන්ෂන් කාඩ් එක මගේ අතින් දී මං හීනේ කිව්වා ටිට්වද මගේ රත්තරන් ගුරුතුමා හිටවද මගේ ගෝලයාගෙන් පෙන්ෂන් එකක් අන්බුයි කියලා.
අවංකව. ඔබතුමා බොදුනු බැතිමතෙක් හැටියට කිතු දහමින් ලබාගත්තු පන්නරෙන් ඔබතුමා එතුමන්ට නැවතත් ප්‍රතිසේවයක් කරා.
මං කරනවා.
මං හිතන්නේ ඒක තමයි ජීවිතයේ වැදගත්ම දේ. මම හිතන්නේ මේ අර්නස් පෝරුතර පියතුමා තමයි ඔබතුමා කිව්වා වගේ මේ ගොක්කොල කලාව පොන් කලස් අපේ පල්ලි තුලට ගෙනිච්චේ.
වැඩ වැසූ කෙනෙක් තමයි තෝ අර්නස් පෝරුතර පියතුමා. අපිට ගොඩාක් උදව් කළා කලාවට.
අන්තිම වශයෙන් මම මෙහෙම හැවුවොත් මේ වැඩිහිටි වියේදී මහලු වියේදී දැන් ඔබතුමාගේ වයස මම
72යි.
අවුරුදු 72යි. ඔබතුමා ඇත්තටම මහලු නෑ. මේ වයස තුලදී ඔබතුමා මේ ජීවිතයට හරිමග වැඩසටහනින් මේ ශ්‍රාවකීන්ට දෙන පුංචි පණිවිඩයක් අපිට කියන්න පුළුවන්.
මම ඇත්ත වශයෙන්ම ඉල්ලා සිටිනවා මගේ ආදරණීය ශ්‍රාවකීන්ගෙන් අපි ජීවත් වෙන්න ඕනේ ඉපදුනොත් රටට යම් කිසි වැඩක් කරන්න, සමාජයට යම් කිසි වැඩක් කරන්න. ඒක අවංක තත්වයෙන් කරන්න ඕනේ. ගසා කෑම් මුදල් සභා මුදල් අනිසෙලස උපයන්නට සූදානම් වෙන්න එපා. රාජ සේවීන් ඇයට මම විශේෂයෙන්ම කියන අවුරුදු 37 පළපුරුදු කුඩ අහිංසක මිනිසුන් රස්සියාදු කරන්න එපා. නීතියක් කරපින්නාගෙන නීතිය තුල මෙබිලා මිනිසු රස්සියාදු කරන්න එපා. දෙන්න පුළුවන් දේ ලබා දෙන්න.
ඔබතුමාගේ අපූර්ව යෝජනා කීපයක් තියෙනවා. ඒ සමගම මෙන්න මෙහෙම පුංචි අවදලක් ඔබතුමාගෙන් මම බලාපොරොත්තු වෙනවා. මේ ජීවිත කාලය තුළ සියලුම දේ ලබාගෙන හෝ ලබා නොගෙන ජීවත් වෙන වකවානු ගත කළ යුත්තේ කොයි ආකාරයටද? සතුට පිළිබඳ ජීවිතයේ සතුට පිළිබඳ ඔබතුමා දෙන පූර්වාදර්ශය කුමක්ද?
සතුට කියන්නේ මානසික සැනසෙල්ල. මානසික සැනසෙල්ල ලබා ගන්න නම් මානසික සැනසෙල්ල ලබා ගන්න නම් අපේ පසුගිය අතීත අත්දැකීම් තුලින් තමයි ගොඩනගා ගන්න ඕනේ. එවස් සීකල්පනාවෙන් අධ්‍යයන කරනකොට මේ වැඩේ හරියට කරනවද නැද්ද කියලා අපිට කියන්න පුළුවන්. අනිත් එක විශේෂයෙන්ම ළඟ තියෙන සන්තෝෂයෙන් නෙමෙයි බලන්න ඕනේ, දුර ඒක ප්‍රතිපාතයි බලන්න ඕනේ. ඒතෝ ජීවිතය අවංකව පවත් ගන්න පුළුවන්.
ජීවිතයේ සතුට කල් දාන්නේ නැතුව දෛනිකව සතුට භුක්ති විඳින්න, ජීවිතයේ තුල අදට හිමි සතුට විඳ දරා ගන්න. ඉතින් අපි අද ජීවිතය ගැන කතා කළා. ජීවිතයට හරි මග ඔස්සේ සියලි හඬ ගුවන් විදුලි නාලිකාවේ, විශේෂයෙන්ම මේ මොහොතේදී අති උතුම් කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වහන්සේ සහ උන්වහන්සේගේ ගෞරවාන්විත ආරාධනෙන් ජාතික ජනසන්නිවේදන අධ්‍යක්ෂක ගරු බෙනඩික් ජෝසප් පියතුමාගේ මූලිකත්වයෙන් මේ සියලි හඬ ගුවන් විදුලිය ගුවන්ට එකතු කරන බොහෝ පිරිසක් ඉන්නවා. කෞශල්‍ය සඳමාලි අද අපිත් එක්ක මේ අපේ ශබ්ද පරිපාලනයෙන් අපට උදව් කරනවා. ඉතින් මම මේ බදාදා දවසේ තුනේ සිට හතර දක්වා බොහෝ වෙලාවට ඔබතුමන්ලා සමග මේ ගුවන් හෝරාව ගත කරන්නට එන්නේ හරි අපූරු සතුටකින්. මම ආරම්භ කරපු තැනට චුට්ටක් පියවර තබනවා. මම කිව්වා ගීතයක් ගැන. මහගම සේකරයාණන් තුන් කල් දුටු මිනිසා 1965 සත් සමුදුර චිත්‍රපටයට රචනය කළ ඒ සුනාමියේ ගීතය අපි ශ්‍රවණය කරන්න ලෑස්ති වෙනවා. යලිත් ලබන බදාදා සුපුරුදු ලෙස ඔබ හැම හමුවනතුරු මා ඔබට කතා කළ ලිනාට හබුවරච්චි. ඔබ හැම දිනාටම සුබ දවසක්. ගීතය ශ්‍රවණය කරමු.
සුදු සුනින් පිරෙන සීලි හඬ ඔබේ දෙසවනට
කලාවේ සත් සමුදුර පතුල බිඳ
ගැඹුරු සත් සමුදුර පතුල බිඳ
ඇමරි ඇමරි පියරු දල රල සමුදුර පතුල බිඳ
සමුදුර පතුල බිඳ
ඇමරි ඇමරි පියරු දල රල තුමුණ මහ මෙර දෙදරවයි බුර බුරා නැඟි කුරිරු ජල කඳ
ඉලගනි
ඉලගනි ඉලගනි